එතකොට අපි තියෙන ඊයේ කලේ මොකද්ද? සමිදර්ශන අනිදර්ශන. අපි තියෙන්නේ කතමන්තන් රූපං සප්පටිගං කතමන්තන් රූපං අප්පටිගං. එතකොට සප්පටිග රූපේ කියන්නේ මොකද්ද? සප්පටිග කියලා කියන්නේ ගැටීම් සහිත ගැටෙන ස්වභාවයෙන් යුක්ත රූපේ මොකද්ද? එතකොට ගැටීම් කෘත්‍ය නොකරන නමුත් රූපයක් ගැටීමක් නැති රූප මොනවාද? එතකොට චක්කායතනේ, සෝතායතනේ, ගහනායතනේ, ජීවායතනේ, කායායතනේ, රූපායතනේ, සද්ධායතනේ, ගන්ධායතනේ, රසායතනේ, පොට්ටබ්බායතනේ කියන මෙන්න මේ ආයතන 10 දතු යුතුයි. මේවා සප්පටික රූප. ඒ කියන්නේ හැට රූප ගැටෙනවා, කනට ශබ්ද ගැටෙනවා වගේ ගැටීම් කෘත්‍ය කරනවා. එතකොට දැන් අපි කියමුකෝ, දැන් ස්පර්ශයේ දෙකට බෙදනවානේ පටිග සම්පස්සේ කියලා. පටිග සම්පස්සේ කියන කාරණාව පෙන්වන්නේ මෙන්න මේ ටික. මේ ආයතන ඔලිය. ඊට පස්සේ ඒ චක්කායතන, සෝතායතන, ගහනායතන, ජීවායතන, කායායතන, රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මෙන්න මේ රූප 10 දකින්න ඕනේ මොනවද? සප්පටිග රූප. ගැටීම් කෘත්‍ය කරන ගැටෙන රූප. තව යමක ගැටෙන්න පුළුවන්, ගැටෙනවා යන කර්ණට යන රූප තමයි මේ රූප 10. එතකොට අතනදී මේ කාරණාවට අදාළ නැතුවත් නෙමෙයි, අදාළත් නෙමෙයි. නමුත් අර අවබෝධය සඳහා අපි කියමුකෝ, නාම රූප පත්‍ය පස්සේ කියන තැනකදී බුදුරජාණන් වහන්සේ අහනවා, මානෙනි යම් ආකාරයන්ගෙන් යම් නිමිත්තන්ගෙන් යම් ලිංගයන්ගෙන් යම් ආකාරයන්ගෙන් රූපේ යන පැනවීමක් නැතිනම් නාමකයේ පටික සම්පස්සයක් පෙනෙයිද? ඊට පස්සේ යම් ආකාරයන්ගෙන් ලිංගයන්ගෙන් නිමිත්තයන්ගෙන් නාම ධර්මයේ යන පැනවීමක් නැත්නම් ඒ ධර්මයේ නැතිනම් රූපකයේ අධිවචන සම්පස්සයක් පෙනෙයිද කියලා අහනවා. එතකොට මෙන්න මේ කාරණාව, මේ පටිග සම්පස්ස අපටිග කියන ධර්මතා හරහා දත යුතුයි. දැන් ඒකෙදි දැන් සමහර තැන්වලදී විස්තර කරනවා, මම අහගෙන තියෙනවා, රූපකයේ අධිවචන සම්පස්සයත් නාමකයේ පටිග සම්පස්සයත් කියලා. ඒක වැරදි, එහෙම නෙමෙයි. බුදුරජාන් වහන්සේ අහන්නේ යම් ආකාරයන්ගෙන් ලිංගයන්ගෙන් නිමිත්තයන්ගෙන් රූපය යන පැනවීමක් නොවේ නම් ඒ ධර්මතා නැතිනම් නාමකයේ පටික සම්පස්සයක් පෙනේද? යම් ආකාරයන්ගෙන් ලිංගයන්ගෙන් නිමිත්තයන්ගෙන් නාම ධර්මය යන පැනවීමක් නැතිනම් නාම ධර්මය යන කාරණාවක් නැත්තම් රූපකයේ අධිවචන සම්පස්සයක් පෙනේද කියන මේ කාරණාවෙන් කියන්නේ පටික සම්පස්සයේ නාමකයේ අධිවචන සම්පස්සේ රූපකයි කියන එක නෙමෙයි. අපි ඔකට උපමාවක් ගත්තොත් යම් ආකාරයන්ගේ ලිංගයන්ගේ නිමිත්තන්ගේ දෙල් කියලා යමක් තියෙනවා නම් ඒ දෙල් නැත්තම් අඹ ගහක දෙල් පෙනෙයිද කියලා අහනවා. නෑ. එතකොට යම් ආකාරයන්ගේ ලිංගයන්ගේ නිමිත්තන්ගේ අඹයි කියලා යමක් නැතිනම් දෙල් ගහක අඹ පෙනෙයිද කියලා අහනවා වගේ එකක් නෑ. ඒකෙන් කිව්වේ අඹ ගහේ හැදෙන්නේ දෙල්ලිය, දෙල් ගහේ හැදෙන්නේ අඹය කියන එක නෙමෙයි. ඒකෙන් කියන්නේ මේ ආකාරයන්ගෙන් ලිංගයන්ගෙන් නිමිත්තයන්ගෙන් මේ දෙල් කියලා යමක් තියෙනවා නම් ඒක තියෙන හින්දායි මේ කාරණාව වෙන්නේ. අඹය කියලා යමක් තියෙනවා නම් මේ කාරණාව තියෙන නිසා මේක වෙන්නේ. ඒ වගේ. ඒ අර්ථ ඒ කියන්නේ රූප කියලා යමක් නැතිනම් නාමකයේ අධිවචන සම්පස්සයක් වෙන්නේද කියලා අහනවා. ඒ කියන්නේ දැන් අපි කියමුකෝ, රූප කියන කෘත්‍යයක් නැත්තම් භවංග මට්ටමේ ඉන්න සිතට, මනසට මේ රූප ගැටිලා මන ආයතනයට ඇතිවෙන ස්පර්ශයක් වෙන්නේද කියලා අහනවා. දැන් අපි කියමුකෝ භවංග චලන කියන මට්ටම් ඇති වෙයිද රූප කියලා එකක් නැත්තම් අත ගන්න. එතකොට නාම ධර්ම නැතිනම් රූපකයේ අධිවචන සම්පස්සය ඇතිද? දැන් හිත කියලා එකක් නැත්නම් මේ කයේ මේ සංවේදී බවක්, අවිඥානික බවක් එහෙම තියෙයිද? ඒ කාරණාවෙන් කියන නාම ධර්ම තියෙන නිසා මේ කයේ සංවේදී බව තියෙන්නේ. එතකොට රූප තියෙන නිසායි නාම කයේ ඒ ස්පර්ශයක් දැනෙන්නේ කියන කාරණාව. එතකොට ඒ වගේ මේ දෙක දෙපැත්තට කියනකොට ඒක දැනගන්න ඕනේ. හැම වෙලේම අදි වචන සම්පස්සේ කියලා කියන්නේ නාම සම්පස්සේ නාම ධර්ම අරමුණු කළේනකොට අන්න එතනදී හැම වෙලාවෙම තියෙන රූප අපටිකයි. එතකොට රූපකයි හැම වෙලාවෙම තියෙන පටික සම්පස්සය. එතකොට තියෙන රූප සප්පටික. එතකොට මේ සප්පටික කියන රූප දැනගන්න ඕනේ හැම වෙලාවෙම මේවා තියෙන මේ ගැටීම නිසා අවදි වෙන්න හැම වෙලාවෙම මොකද්ද? නාමකය. හැම වෙලාවෙම මේ රූප ගැටීම නිසා අවදි වෙන්නේ නාමකය. නාමකයේ අවදි බව නිසා හැම වෙලාවෙම ප්‍රකට වෙන්නේ රූපකය. තේරුණාද? එතකොට කතමං තං රූපං අප්පටිගං. අප්පටික කියන්නේ ගැටීම් කෘත්‍යයක් නොකරන සිතත් එක්කම උපදින ප්‍රතිපක්ෂ නැ සිතත් එක්කම උපදින සිත එක්කම පවතින සිත එක්කම නිරුද්ධ වෙන සුභාන් යුක්ත රූප තින ඒවට කියනවා අප්පටික රූප. ඒ රූප හැම වෙලාවෙම චිත්තජ සිත පිළිබඳ වූවා. එතකොට ඒ රූපෝලින් හැම වෙලාවෙම සිත පිළිබඳ වූ ස්වභාවයෙන් හැම වෙලෙම කරන්නේ මේ රූපකය හදන එක. දැන් ඉන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රිය ජීවිත ඉන්ද්‍රිය වගේ රූප තියෙනවා. ඒ රූප ටිකේ හැම වෙලාවෙම හිතේ තියෙන ඒ ගතිය ප්‍රකට මේ රූපේ. රූපේ තියෙන ගතිය හැම වෙලෙම ප්‍රකට හිතේ. දෙක දෙපැත්තට තියෙනවා. දැන් ඉන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රිය කියන ඉන්ද්‍රිය ස්වභාවය හිතේ තිබුණාම ඒක ලෝකෙට ප්‍රකට වෙන්න මොකෙන්ද? මේ මහ භූත රූපේ. දැන් අපිට මෙහෙම ඒකේ ප්‍රතිඵල ටික හම්බෙලා තියෙන්නේ මේ ස්ත්‍රියක් මේ පුරුෂයෙක් කියන මේ සටහන් ඇති කරවල. එතකොට රූපකයි චක්කුසෝත ගානාදී රූප ගැටුණාම ඒකේ කෘත්‍යය තියෙන්නේ මොකද්ද? නාම ධර්ම ඇති කරවල. එතකොට හැම්බෙලෙම ධර්මතා දෙක දෙපැත්තට මේ සප්පටික රූප අපටික රූප කියන කාරණා දෙක දැනගත්තාම අපිට මේ නාම රූප කියන ධර්මතාවයන් පරිඤ්ඤය වෙන්න මේ ස්පර්ශය ගැන දැනගන්න හරි පහසුයි. එතකොට මෙන්න මේක අදිවචන සම්පස්සය මේක පටික සම්පස්සයක් කියන්නේ. එතකොට හොඳට තේරුම් කරගන්න ඕනේ පටික සම්පස්සය කියන කාරණාව කරන්නේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මෙන්න මේ ටික අත්හැරලා. මෙන්න මේ ටිකේ. ඊට පස්සේ අපටික රූප කියනකොට ඉන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රිය ජීවිත ඉන්ද්‍රිය කියලා අපි කළේ රූප තව 14. එතකොට කාය විඤ්ඤාති වාචි විඤ්ඤාති ආකාස ධාතු රූපස ලහුතා මුදිතා කම්මඤ්ඤිතා උපචේ සන්දිවි ජරතා අන්තිතා කබලින්කාරක මේ ටික ඔක්කොම ගත්තහම ධම්මායතනීය පරියාපන්න රූප ටික ඔක්කොම අපටිගයි. එතකොට මේවා අපටික රූප. ඊට පස්සේ කතමන්තං රූපං ඉන්ද්‍රිය චක්කු ඉන්ද්‍රිය සෝත ඉන්ද්‍රිය ගහන ඉන්ද්‍රිය ජීවිත ඉන්ද්‍රිය කාය ඉන්ද්‍රිය ඉන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රිය ජීවිත ඉන්ද්‍රිය හැම වෙලාවෙම දැනගන්න ඕනේ රූපවල ඉන්ද්‍රිය කෘත්‍ය කරන රූප තියෙනවා. ඉන්ද්‍රිය කියන්නේ ප්‍රධාන වෙනවා. යම් කටයුත්තක් කරන්න ගියාම ප්‍රධාන වෙන ඉදිරිපත් වෙන මුල් වෙන ticket කියන ඉන්ද්‍රිය කියලා. රූපවල තියෙනවා ඉන්ද්‍රිය කෘත්‍ය කරන රූප. හැම රූපම නෙමෙයි. සිතක අපි කියමු ඉන්ද්‍රිය ධර්මතා තියෙනවා. සද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරි ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය කියලා. ඒ කුසල සිත්වලට ඒ ධර්මවලට මුල් වෙන කාරණාවට කියන ඉන්ද්‍ර කියලා. එතකොට ඉන්ද්‍රිය ප්‍රධාන වෙන්නේ. ඒ වගේ සමහර රූප තියෙනවා ඒ රූපේදී හිතත් අභිභවල. චෛතසිකත් අභිභවල. අනිත් අවශේෂ ඔක්කොම අභිභවල එයා ප්‍රකට වෙන රූප තියෙනවා. ඒකට චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගහන ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, ඉත් ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රිය කියන මේ රූප ටික මේ රූප අටක් තියෙන මේ අට ඉන්ද්‍රිය කුච්ච කරනවා. ඒ කියන්නේ චක්කු ඉන්ද්‍රිය කියන්නේ දර්ශන කෘත්‍යයේදී අනිත් අය ඔක්කොම යට කළා. අනිත් අය ඔබලා අනිත් අයට මුකුත් කරන්න බැ. ප්‍රධානව කටයුතු කරන කෘත්‍ය කරන්නේ නැහැ. එයා දෙන විදිහට තමයි චක්කු විඥාණයෙන් දැනගන්න වෙන්නේ. එයා කියන විදිහට තමයි මේ චෛතසික ටික උනත් පවතින්නේ. එයා කියන විදිහට තමයි රූපේ පෙනී හිටින්න ඕනේ. ඒ නිසා ඉන්ද්‍රිය කෘත්‍ය කරන ටික කරනවා මොකද්ද? දර්ශන කෘත්‍යයේදී ඇහැ ඉන්ද්‍රිය කෘත්‍ය කරනවා. රූප වලින් චක්කු ඉන්ද්‍රිය. සෝත ඉන්ද්‍රිය කන කියන එකත් ඉන්ද්‍රිය කෘත්‍ය කරන එකක් ප්‍රධාන වෙනවා. සද්දයක් අහන වෙලාවේදී සද්ද රූපේටවත් ප්‍රකට බැරි. එතකොට ඒ සෝත විඥාන් ඒ චෛසික කිසි කෙනෙකුට ඉදිරියෙන් ඉන්න බැරි කෘත්‍යයක් කරනවා කන. එයා දෙන විදිහට තමයි මේ අනිත්‍යය යැපෙන්න ඕනේ. එයා පෙන්වන විදිහට තමයි අනිත්‍යය දැනගන්න ඕනේ. එයා පෙන්වන විදිහට තමයි අනිත්‍යය හැසිරෙන්න ඕනේ කරන්න ඕනේ කියන ටිකක් ගන්නවා. ශ්‍රවණ කෘත්‍යයේදී කන කියන එක ප්‍රධානව කටයුතු කරන රූපයක්. ඒ හින්දා කනට කියන ඉන්ද්‍රිය සෝත ඉන්ද්‍රිය කියලා ඉන්ද්‍රිය කෘත්‍ය කරනවා කනින්. ඊට පස්සේ ගඳ සුවඳක් දැනෙනකොට ඒ නාසයේ දෙන මට්ටම් තමයි ඉන්ද්‍රිය. එයා දෙන්නේ මේක දුගඳක් කියලා නම් දුගඳම තමයි. එයා දෙන්නේ සුවඳක් කියලා නම් සුවඳම තමයි. ඒක දැන් මේවා කර්මජ රූප කියන්නේ මේ ඉන්ද්‍රිය රූප වෙනස් වෙනවා කෙනා කෙනාගේ මත්ත. දැන් අපිට ගඳයි කියලා තේරෙන එක ඊට එහාට කෙනෙකුයි කර්මයට හැපිච්ච ඒ ගඳ එයාට එක සුවඳක් වගේ දැනෙන්න පුළුවන්. ඈ දාසුචි ටිකක් අපිට ගඳයි සායතිර සංගත සතෙකුට ඒක සුවඳක් වගේ වෙන්න පුළුවන්. ඒ වගේ. එතකොට කෙනා ඒ වෙලාවේදී ගහන විඥාණයටවත් පුළුවන් කමක් නැහැ ඕක දුගඳයි ඕක හොඳයි කියලා එහෙම ගන්න බෑ. තියෙන විදිහට මෙයා දෙන විදිහට තමයි ගන්න. ඒ වගේ දිවත් එහෙමයි, කයත් එහෙමයි, දත යුති ඒ විදිහටම ඉති ඉන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රිය කියන හිතේ ඒක ධම්ම ආයතනේ පරියාපන්න රූපය. ඒ ඉන්ද්‍රිය තියෙන ඒ කර්මයෙන් හටගත්තේ ඒ ස්වභාවය තියෙන ඒ ඉන්ද්‍රිය රූපයට අනුවම තමයි මේ රූපය හැදෙන්න ඕනේ මිසක සතර මහා ධාතු රූපේ ආයේ වෙන විදිහකට බෑ. මේ මේ සතර මහා ධාතු රූපයේ අපි කියමු ඔළුවේ කෙස් හැදෙනවා වගේ මූණෙත් කෙස් වැවෙන විදිහට මේ විදිහට හැදෙන්නේ ඇයි මේ පුරුෂ ඉන්ද්‍රිය රූපේ ආයේ වෙන විදිහකට බෑ. මේ විදිහටමයි මේ රූපය හදන්න ඕනේ. කෙස් එහෙම මූණේ රවුල් හැදෙන්නේ නැහැ අර එහෙම කියලා හැදෙනවනම් රූපේ මේ විදිහටම මේක හැදෙන්න ඕනේ කියලා යාට උන විදිහට තමයි මේ කය හදලා ගන්න. ඉන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රිය කියනකොට ජීවිත ඉන්ද්‍රිය කියනකොට මේ ධර්මතා මේ විදිහට මෙහෙම පවතින ඕනේ මෙච්චර කාලයක් පවතින ඕනේ කියනවා වගේ තැනකින් එයා තීරණය කරන්නේ. එතකොට ඒ රූප ටික හැම වෙලාවෙම බලය දරනවා අනිත්‍යය අභිභවාගෙන ඒ කෘත්‍යයේදී ඒ එයාගේ විශේෂයේදී එයාට අදාළ විශේෂයක් තියෙන මේ ඉන්ද්‍රිය හැම කෙනාටම එයා ප්‍රධානයි කියලා කියන්නේ එයාගේ ශේෂ්ත්‍රයේදී එයා බලයි අනිත්‍යයට වඩා. එතකොට ඒක හැම රූපයකටම බෑ. ඉන්ද්‍රිය කෘත්‍ය කරන රූප ටිකක් තියෙනවා. ඒ ඉන්ද්‍රිය කෘත්‍ය කරනකොට හැම වෙලෙම දත යුතුයි. ඉන්ද්‍රිය කියලා කියන්නේ ප්‍රධානාර්ථයෙන් ප්‍රධාන වෙනවා. ප්‍රධාන වෙන්නේ කොහොමද? එයාට අදාළ විශේෂයේදී එයා ප්‍රධානයි. ඒතෙන්දී චිත්තජෛසිකද යට කරගෙන එයාගේ කෘත්‍ය ප්‍රධානයි. අන්න ඒ අර්ථයෙන් දකින්ද ඉන්ද්‍රිය කියන එක ඔය මං කිව්වා වගේ චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගහන ඉන්ද්‍රිය, ජීව ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, ඉත් ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රිය කියන මෙන්න මේ ටික ඉන්ද්‍රිය කෘත්‍ය කරන රූප. ඒ අරමුණේදී හිතට බෑ ඇහෙ මෙහෙම පෙන්වද්දි හිතට බෑ වෙන විදිහකට දකින්න. වෙන රූපයක් දකින්න බෑ. ඔව් ඉන්ද්‍රිය බල. ඒ කියන්නේ මේ ඉන්ද්‍රියට පෙන්නන රූප මට්ටමක් නෑ නෑ මෙතන මේට වඩා සියුම් රූප තියෙනවා. මේ හැරි අමනුෂ්‍ය ඉන්නවලු මට ඒක බලන්න ඕනේ කියලා හිතට බලන්න. මේ හැට ඇහෙන් පෙන්නන මට්ටම ඇරෙන්න පෙන්නුවොත් මිසක මෙයාට හිතලා බලන්න බෑ හිතට. සමහරවිට දන්නවා මේ තැනක මෙහෙම දේවල් තියෙනවා. මේට වඩා මේ සියුම් අවකාශය තව රූප කලප ඕන තරම් ඇති කියලා දන්නවා අපි නෝනේ. දැනගත්තට ඒවා බලන්න බෑ. මොකද මෙයා දෙන විදිහට විතරයි බලන්න වෙන්නේ. දෙන විදිහට යැපෙන්න ඕනේ කියන තැනකින් තියෙනවා. එතකොට මේ ඉන්ද්‍රිය වඩන්න පුළුවන්. ඒවා කර්මජ රූප මේව වෙනස් කරන්න පුළුවන්. ඒව වෙනස් කළාම එයාව වෙනස් කළාම එයා හරහා තියෙ උපකාර ගත යුතුයි මිසක ඒද එයා බලවත් කළා දුබල කළා එයා හරහාම ලැබෙන වෙනසකින් මිසක මේ මේ දර්ශන කෘත්‍යෙදී වෙන ක්‍රමයක්කින් නැහැ. ඒ නිසා තේරුණාද? ඒ වගේ ඒ ඉන්ද්‍රිය කියනකොට රූපවල ඉන්ද්‍රිය කෘත්‍ය කරන්න බෑ හැම එකකටම. රූපවල ඉන්ද්‍රිය කෘත්‍ය තියෙනවා නාම ධර්මවලත් රූප ධර්මවලත්. රූප ධර්මවල ඉන්ද්‍රිය කෘත්‍ය දත යුතු අර්ථයකින්. එතකොට ප්‍රධානව කටයුතු කරනවා. ප්‍රධානව කියලා කියන්නේ ඒ විශේෂෙදි එයා ප්‍රකටයි. එයාට යටත් හොය අනිතයි ඉන්නේ. කියන්නේ එයා දෙන විදිහකටයි අනිතයි අපෙන්න ඕනේ කියන වගේ තැනක. ඊට පස්සේ කතමන්තන් රූපන් නයින් න ඉන්ද්‍රියන් ඔය ඉන්ද්‍රියට ඇර අනිත් රූප ටික ඔක්කොම දකින ඉන්ද්‍රිය නෝන රූප මොනවද රූප ආයතනේ සද්ද ආයතනේ ගන්ධ ආයතනේ රස ආයතනේ පොට්ටබ්බ ආයතනේ ඒ වගේ ඒවා එතකොට විඤ්ඤාප්ති රූප ආකාශ ධාතු ලහුතා මුදිතා කම්මඤත ඔය ඒ වගේ දේවල් ඉන්ද්‍රිය කෘත්‍ය කරන්නේ තව කෙනෙක් යටතේ ඉන්නේවා එතකොට ඒ රූප ටික දකින්න ඕන ඉන්ද්‍රිය නෝන රූප ඉන්ද්‍රිය වන රූප හැටියට මේ රූප අට දත යුතුයි ඉන්ද්‍රියයි කියන්නේ මෙන්න මේ අර්ථය කියලා දත යුතුයි එතකොට ඉන්ද්‍රිය නෝන රූප මෙන්න මේකයි කියලා දත යුතුයි එතකොට අපිට හොඳ උත්තරයක් නෝනක් ලැබෙනවා ඇහෙන් බලන්න ගියොත් ඇහැට ඕන විදිහට පෙන්ලා තියෙනවා මිසක හිතටවත් ඕන විදිහකට තව කෙනෙකුට ඕන විදිහකට මේක වෙනස් වෙලා වෙනස් කරගන්න බැහැ ඒකයි කර්මයට විපාක කියලා කියන්නේ කර්මෙන් සකස් කරලා දුන්නේ මේ මට්ටමේ හැක් නම් ඒ මට්ටමට තමයි සැප දුක් විඳින්න වෙන්නේ කියන්නේ
ඉන්ද්‍රිය බලවත්
දුර්වල කර ගැනීම හිතෙන් කරගන්න ඒ කර්ම වෙනස් කළා තමයි වෙනස් වෙන්නේ ඒක කර්මජ රූප කියලා කිව්වේ ඒකයි ඉන්ද්‍රිය බලවත් හෝ දුබල වෙන්නේ කර්මයේ බලවත් නම් කර්මයේ දුබල නම් ඉන්ද්‍රිය වෙනස් වෙනවා කර්මෙන් හටගන්න රූප කර්මයේ බලවත් වෙනකොට එයින් හටගන්න රූප බලවත් කර්මයේ දුබල වෙනකොට එයින් හටගන්න රූප දුබල එතකොට කතමන්තන් රූපං මහ භූතං පොට්ටබ්බායතන ආපෝධාතු ඒකී අපි කළා පොට්ටබ්බායතනේ මහ භූතය මොකද පොට්ටබ්බායතනේ තියෙන්නේ පඨවි තේජෝ වායෝ කියන තුන ආපෝධාතුයි මෙන්න මේ හතර ගන්න මහ භූත කෙලින් මහ භූත කියලා කියන්නේ ඍජුවම ඒකයි ආය මෙතන ඇත්ත නොදකින්නවා කියන කෙලෙසය ඇත්ත නොදකින්නවා කියන කෙලෙසයත් තව ආයතනයට බඳින් බැඳලා නිමිති වශයෙන් ගන්නවා කියන කෙලෙසයත් හැරුණුකොට නැත්තම් කය යම කල්නවා කියනකොට පවතින ස්වභාවයෙම ගැටෙන ලක්ෂණයක් මේකේ තියෙනවා අපිට කයට ගැටෙන්නේ මහ භූතමයි කෙලින්ම තියෙන එයා එයාගේ මට්ටමෙන්ම ගැටෙනවා නමුත් අපි ලෝකෙට අපිට හම්බ වෙන්නේ ඒක මොකද අපිට හම්බ වෙන්නේ මෙයා සාසව වෙලා මොකද පොට්ටබ්බායතනය කියලා හම්බ වෙන්නේ අපිට මේ පොත පොට්ටබ්බායතනය කියලා අද අපිට හම්බ වෙන්නේ කෙලෙස් වශයෙන් බර්ල පොට්ටබ්බායතනය කියන එක හරියට පිළිසින් දැක්කහම අනිත් ඒවට මේ සම්බන්ධයක් නොකර ගැටෙන ස්වභාවයට තද ස්වභාවයට ස්පර්ශන ස්වභාවයට ඉඳ තියලා බැලුවාම අන්න එතකොට තමයි පොට්ටබ්බ හැම වෙලාවෙම එක කාරණාවක් දකින්න ඕනේ ඉස්සෙල්ලා කෙලෙස් නැති වෙන්න ඇත්ත දකින්න ඕනේ ඇත්ත දැක්කහම කෙලෙස් නැති වෙනවා කෙලෙස් නැති වුනහම ස්කන්ධ නිරෝධය සාක්ෂාත් වෙනවා නිවන කියන එක නැත්තම් ස්කන්ධ නිරෝධය අපිට කෙලින්ම ගන්න බෑ අපිට පුළුවන් සම්මාදිට්ඨිය ඇත්ත දකින්න ඇත්ත දැක්කහම හටගත් ධර්ම නිරුද්ධ වෙනවා කියන කාරණාව සාක්ෂාත් වෙනවා දැන් පොට්ටබ්බ ආයතනය කයට යම ගැටුනහම ගැටීමෙන් පස්සේ ගැටෙන එක ඉවරයි ඉවර වෙන දේ නොපෙනෙන්නේ අපි ඒක තව එකකට බඳින නිසායි දැන් ඇහැට පේන මේ රූපය බඳලා තමයි මේ ඇල්වි අහුනේ ගැටුනේ පොතයි කියන තැනකින් ඉන්නේ ඒකට පැත්තකට ගියහම ගැටුණු පොට්ටබ්බ ආයතනය මතකයි අපිට නමුත් පොට්ටබ්බ ආයතනය කියලා මේ ගැටීම අපිට කෙලෙස් සහිතයි පොට්ටබ් ගැටුනේ පොට්ටබ් ආයතනේ ඒක හරි ගැටුනේ පොතයි කියන තැනකින් මේ නිමිති බඳපු එක මේක කෙලෙසි. අනේ නිමිති නොබඳ ඉන්න බෑ අපිට පොට්ටබ් ආයතනේ වෙන්ව තනියම දකින්න නැතු. පොට්ටබ් ආයතනේ වෙන්ව තනියම දකින්න බෑ රූප ආයතනේ වෙන්ව තනියම දකින්න නැතු. එක ආයතනයක් ලෙහා ගත්තොත් තනිත ආයතනේ දෙහෙනවා. පැටලෙනකොට ඔක්කොම ටික පැටලලා තියෙනවා. රූප ආයතනේ හරියට තේරුනොත් අනිත් ඒවා වෙන් කරගත. පොට්ටබ් ආයතනේ හරියටම පොට්ටබ් ආයතනේ කියලා තේරුණා කියන්නේ අනිත් ඒවා බඳින්නේ එක ආයතනයක් දැනගත්තොත් අනිත් ඒවා දැනගත්ත වෙනවා එකක් පැටළුණා කියන්නේ ඔක්කොම පැටළුණා වෙනවා මේක එතකොට කෙලින්ම පොට්ටබ්බ ආයතනය කියන්නේ නැත්නම් ආපෝ ධාතුව කියන්නේ මෙන්න මේක මහා භූතය ඒවා කෙලින්ම මහා භූත තාපී නිකම් භාවනා කරනකොට සක්ම භාවනාවේදී හැම සමහර විටක දෙනවා අඩිය තියෙන තැනට හිත අරගෙන යන්න පටවි 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 කියලා හිතන්න කියලා කියනවා. මොකද කකුලේ තියෙන පටේ ගා ස්වභාවයට බාහිර පටේ ස්වභාවය හැපෙනවා. ඒ ඇත්තට හිත අරගෙන යනවා. මේකෙන් කරන ලොකු දෙයක් මෙහි පේන දෙයට අඩිය තියෙනවා නෙමෙයි. දැන් අපි හිතාගන්නේ මේ පේන දෙයට අඩිය අපි අඩිය තියන්නේ කියලානේ. පේන දේ අනිකක් දැන් කකුල හැපෙන්නේ මෙහෙම තැනකයි කියන එක ඒකෙන් කියන ලොකු කෙලෙසියක් වෙනවා. පේන දේ ගැටෙන දේෙන් වෙන් කරලා ගන්න තමයි මේ නුවණ ගෙනියන්න යර විදිහට අර කරන්නේ. ඒ වගේ. ඊට පස්සේ
ඈ
ඒක සාර්ථකයි. ඒ කියන්නේ යම් මට්ටමක හෝ මුලාව දුරු වෙනවා මේ පේන දේට අඩිය තියෙනව නෙමෙයි කියන්නේ. නැත්තම් අපි හැම වෙලාවෙම ඉදිරියෙන් පේන දේටමනේ අඩිය
තියන්නේ.
නැති වෙනවා. ආ මොකද එතකොට අර තද ස්වභාවයටම එයාගේ මනස අරගෙන යනවා. ඉතින් නීවරණ හැම දුරු කරගන්න එක හරි උපකාරයි. කතමන්තන් රූපන් න මහ භූත. මහ භූත නොවන රූප මොනවද? ඒ රූප 28 මහ භූත රූප හතර අතහැරලා අනිත් රූප ටික චක්කායතනේ සෝතායතනේ මේ චක්කායතනේ රූපායතනේ සෝතායතනේ සද්ධායතනේ කියලා මෙන්න මේ ආයතන හරහා ඉතුරු ටික දතේති පුට්ටබ්බායතනයි මහ භූතයි අත්නේ ආපෝ ධාතුවේ අතහැරලා අනිත් රූප ටික දකින්න ඔක්කොම මොකද්ද? නමහබූත මහබූත නෙවේ. එතකොට මහබූත නොවන රූප කියනකොට හොඳට දකින්න ඕනේ මහබූත නොවන රූප. උපාදාය රූප කියන රූප හැම වෙලාවෙම හැදිලා තියෙන්නේ මහබූත එක්ක හිත සම්බන්ධවයි. එතකොට ඒක මහබූත නෙමේ. මහබූත නිසාම විද්‍යමානයි හිතට ප්‍රකටයි. හිත නැතුව කවදාවත් ඒ රූප නෑ පවතින්නේ. කෙලින්ම උපාදාය රූපය කියලා නැතිනම් මහබූත නොවන රූපය කියලා එකක් කොහෙවත් නැහැ. අහස කොහෙවත් නැහැ. මහබූත රූපය කියන එක උදව් කරගෙනම චිත්තජෛසික ධර්මත් උදව් කරගෙනම හැදෙන එකක් තමයි මහබූත නොවන රූපය. එතකොට ඒකට අර මං කිව්ව වැලි කැට ටික වගේ දකින්න මහබූත තියෙන තැන ගොඩක් හැටියට පේනවා. එතකොට වැලි කැට ටිකත් අවශ්‍යම ඕනේ අපිට මෙහෙම එකක් පේන්න. වැලි කැට ටික නිසාම පේනවා. වැලි කැට ටික නැතිනම් උතන අහස එහෙම ගොඩක් පේන්නේ අපිට. ඒක උපාදාය මහ භූත නිසා පේනවා. එතකොට මහ භූත නිසා පේනකොට ඒක මහ භූත නෙමෙයි. එතකොට මහ භූත නිසා පේනවා දැනෙනවා කොහටද? මේ හිතට. එතකොට එහෙම රූපයකට ලෝකේ තියෙනවා. ඒක චිත්තජ නෙමෙයි. දැන් අපි කියමුකෝ මේ චිත්තජ කිව්වහම අපිට හිතෙන් හටගත් එකක් විතරනේ. මේකෙදි ඒකයි දැන් මහා භූත නිසා හිතට පේන චක්කු විඥානි විඤ්ඤාය හිත හඳුන්වනව ඇහැමුල් කාරණාව කරගෙන දැනගන්න රූපයක් නේ කියලා. එතකොට ඇහැ උපකාරයෙන් දැනගන්න වෙන්නේ. ඇහැ තමයි මේ රූපය උපදන්නේ. මෙහෙම ඇහැ රූපය උපදවන රූපය ඇහැ උපදවන දෙන්න වුණොන්ට උපකාර උපදවන කියන කෘත්‍යයක් තියෙනවා. එතකොට කතමන්තාන් රූපම් විඤ්ඤාප්ති. විඤ්ඤාප්ති රූප කියන්නේ ඒ කියන්නේ යමක් විඤ්ඤාපණය. ඒ කියන්නේ විඤ්ඤාප්ති කියන්නේ නිකන් දැනුම් දීම කරන්න පුළුවන් රූප මොනවාද? ඒකට තියෙනවා කයෙන් දැනුම් දීමක් කරන්න පුළුවන්, වචනෙන් දැනුම් දීමක් කරන්න පුළුවන් රූප තියෙනවා. කය පිළිබඳව යෑමක් හෝ එමක් හෝ ඉදිරි බැලීමක් ආපසු හැරීමක් අතවැනීමක් මේ කියලා කය විඤ්ඤාපනය කරන්න කය යමක් හඟවන්න උපද්දන සිත සිතෙන් උපද්දන ඒ ගතිය කය එහෙම කරන ස්වභාවය දකින්න විඤ්ඤාප්ති රූපය කියලා. කය කියන එක මේ විඤ්ඤාප්තිය නෙමෙයි කයෙන් විඤ්ඤාපනය කරන්න පුළුවන් අතවරණ කියන ගතිය දකින්න විඤ්ඤාප්තිය. එතකොට වචනය නෙමෙයි වචනේ කතා කරන්න පුළුවන් බව කතා කරන ගතිය. ඒ විඤ්ඤාප්ති රූපේ තියෙන නිසායි තිරසංගත සත්වන්ට කතා කරන්න දෙයක්. පිට කතා කරන්න පුළුවන් ඕන 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 විදිහකට. මේ විදිහට ඒ විඤ්ඤාප්ති රූපේ නිසා. එතකොට කතමන්තන් රූපං න විඤ්ඤප්ති. එතකොට විඤ්ඤප්ති නෝන රූපෙ මොනවද? විඤ්ඤප්ති කියපු රූප දෙක අතහැරලා ඉතුරු රූප 26ම දකින්ද විඤ්ඤප්ති නෝන රූප. ඊට පස්සේ කතමන්තන් රූපං චිත්ත සමුත්ථාන. චිත්ත සමුත්ථාන හිතෙන් හටගත්තා වූ රූප මොනවාද? හිතෙන් හටගන්නා වූ රූප කාය විඤ්ඤප්ති වචි විඤ්ඤප්ති යංවා පනම්පි අත්ති රූපං චිත්තජං චිත්ත හේතුකං චිත්ත සමුත්ථානං රූපායතනං සද්ධායතනං ගන්ධායතනං රසායතනං පොට්ටබ්බායතනං ආකාශ ධාතු ආපෝ ධාතු රූපස ලහුතා රූපස මුදිතා රූපස කම්මංචා රූපස උපජේ සන්තති කබලින්කාර ඉදං තන් රූපං චිත්ත සමුත්ථානං. එතකොට මේ චිත්ත සමුත්ථාන රූපය කියලා කියන්නේ මොකද්ද? කාය විඤ්ඤප්ති රූපේ. කයෙන් මොනව හරි දෙයක් කරනව නම් හොඳට දකින්න ඕනේ මෙහෙම කරවන ගතිය හදලා තියෙන හිතේ. මේ රූපය කය මෙහෙම හරවනවා කියන ස්වභාවය උපද්දලා තියෙන හිතේ. වචන මෙහෙම කතා කරනවා කියන ස්වභාවය උපද්දලා තියෙන නැගිටවලා තියෙන හිතේ. එතකොට ඒව චිත්ත සමුත්ථාන රූප. ඒ විතරක් නෙමෙයි යම් රූපයක් තියෙනවා නම් චිත්තජ සිතින් උපන්න. චිත්ත හේතුක සිත හේතුයෙන් හටගත්ත චිත්ත සමුත්ථාන සිතෙන් හටගත්ත සිතෙන් ඔසවපු සිතෙන් උපන්න සිත හේතුෙන් උපන්න සිතෙන් ඔසවන ලද රූපායතන සද්ධායතන ගන්ධායතන රසායතන පොට්ටබ්බායතන තියෙනවනම් මෙන්න මේවා දකින්න චිත්තජ චිත්ත හේතුක චිත්ත සමුත්ථාන. ඒ කියන්නේ රූපායතන සද්ධායතන ගන්ධායතන රසායතන පොට්ටබ්බායතන මොනවද? චිත්තජ වූ චිත්ත හේතුක වූ චිත්ත සමුත්ථාන වූ. අපි කියමු දැන් දැක්කහම දැකපු රූපය ආපහු සිහි කරන්න පුළුවන් නම් අපිට මෙන්න මේක චිත්තජ වූ චිත්ත හේතුක වූ චිත්ත සමුත්ථාන වූ රූපායතනය. තාම කබලින්කහාරේ යැපෙන කාම ලෝකින් අපිට මේ ධම්මායතනය කියලා අහුවෙන්නේ නැහැ. මේ ලෝකේ කෙනා කෙනාගේ මත්තම. දැන් අපි කියමු අම්මා ඉන්නවා කියලා බාහිර තියෙන රූපයක් සිහි වෙන ගතියකින් තියෙනවා. ඒ රූපේ සිහි කරන කම කළා තියෙන ඇහින් දැකපු ඒ දර්ශනේ සිහි කරන කම උපදලා තියෙන මොකටද? මේ චිත්තජ චිත්ත හේතුක චිත්ත ප්‍රත්‍ය. එතකොට යම් අහපු සද්දයක් අහපහු සිහි කරන මට අහවලා මෙහෙම කිව්වනේ කියලා. එතකොට මේකට ප්‍රත්‍ය ටික චිත්තජ චිත්ත හේතුක චිත්ත ප්‍රත්‍ය. එතකොට ඒ වගේ තැන් වලදී දකින්න ඕනේ මේ චිත්ත හේතුන් චිත්ත ප්‍රත්‍යෙන් හටගන්න කියන කාරණා. ඇස් ඉදිරිපිට හම් වෙනකොට මහ භූතයන් නිසායි පෙනෙන්නේ. ඒක සිහි කරන අවස්ථාවට දකින්න ඕනේ මොකද්ද? මේක චිත්තජ වූ චිත්ත හේතුක වූ චිත්ත ප්‍රත්‍යෙන් උපන්න වර්ණායතන රූපායතන සද්ධායතන ගන්ධායතන රසායතන පොට්ටබ්බායතන කියලා දකින්න. එතකොට ඒ විතරක් නෙමෙයි පොට්ටබ්බායතන ආකාශ ධාතු ආපෝ ධාතු රූපස ලහුත රූපස මුදිත රූපස කම්මඤත. එතකොට කියන මෙන්න මේ ටික අපි කියමු. දැන් රූපයාගේ සැහැල්ලු බව, රූපයාගේ මුදු බව, රූපයාගේ නමන්න දෙකයින් පුළ මේ කර්මන්නේ බව, මේවා ඔක්කොම චිත්ත හේතුයෙන් හිත තියෙන නිසයි මෙහෙම කරන්න පුළුවන්. චිත්ත හේතුයෙන් ඒව චිත්තජ. එතකොට චිත්තජ චිත්ත ප්‍රත්‍ය හැදෙන්නේ ඒවා සිත තියෙන නිසාම මෙහෙම වෙනවන. සිත නැතිනුට එහෙම නොවෙනවනම් එහෙනම් සිත හේතුයෙන් මේ වෙන්නේ කින කාරණාවෙන් තේරුම් කර ගන්න. රූප කියනකොට ඒ ස්වභාවයෙන් ගත යුතු මෙතෙන්. එතකොට කතමන්තං රූපං න චිත්ත සමුත්ථානං චක්ඛායතනං කායායතනං ඉතින්ති පුරිසින්දි ජීවිතේන්ද්‍රිය රූපස ජරතා රූපස අනිච්චතා යම් වා පනම්පි අත්ති රූපං න චිත්තජං න චිත්ත හේතුකං න චිත්ත සමුත්ථානං රූපායතන සද්ධායතන ගන්ධායතන රසායතන පොට්ටබ්බායතන ආකාශ ධාතු රූපස ලහුත රූපස මුදිත රූපස කම්මඤ්ඤත රූපස උපචේ සන්තති කබලින්කාරෝ කියලා අර රූප ටිකම් පෙන්නනො. චිත්ත සමුත්ථාන නොව හිතෙන් නොසන ලද හිතින් උසවන්නේ නැති රූප මොනවද? ඇහැ, කන, දිව, නාසය, ශරීරය මෙන්න මේ වගේ තියෙනවනම් ආජරතා අනිච්චතා කියන මෙන්න මේ ස්වභාවයන් මේවා හිතින් හදපුවා හැම නෙමෙයි, හිතින් ඔසවපුවා නෙමෙයි. එතකොට මේවා චිත්ත ප්‍රත්‍යයකින් නෙමෙයි වෙන වෙන ප්‍රත්‍යයකින් හටගන්න දෙයක්. ඇසාදී ආයතන පහම. මොකද දැන් චිත්ත සමුත්ථාන නම් ඇහැ කියන එක සිහි කළ ගන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට මෙහෙ එකක් ඉදරුණු වෙන්නේ. ඒකයි දැන් චිත්ත සමුත්ථාන නොවන දේවල් තමයි හිතෙන් ඔසවන්නේ නැති. හිතෙන් ඔසවන්න බැරි. දේ රූප තමයි මොකද ඇහැ කන දිව නාසය ශරීරේ මෙන්න මේ වගේ ඒවා ටික. ඒවා හැමම තියෙනවා. එතකොට ඒ විතරක් නෙමෙයි රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ඒ කියන්නේ ප්‍රകൃතියෙම හම්බ වෙන රූප ආයතනයක් තියෙනවා මේ ඇහෙන් බලනකොට. මේක ඇහෙන් බලපු නිසා මහ භූතයන් නිසා හටගත්තා මිසක හිතෙන් එසෙවන්නේ. හිතෙන් ඔසවන චිත්ත හේතුකේ චිත්ත හේතුයෙන් චිත්ත චිත්තජ කියනකොට එයා උපද්දලා තියෙන්නේ හිතෙන්. හරි දැන් අපි රූපේ මනෝමින් සිහි කරනකොට එයා උපද්දලා තියෙන්නේ හිතෙන්. දැන් මේවට හිත සම්බන්ධ නැහැ කියන එක නෙමෙයි හිත සම්බන්ධ වුණාට එයා ඉපැද්දුව යන කරුණට යන්නේ නැහැ. එයා එසෙව්ව යන කණේට යන්නේ නැහැ. එයා උපකාරය දෙන්න පුළුවන්. නමුත් මෙයා ඔසවලා තියෙන්නේ මෙයාව හදලා තියෙන්නේ මෙහෙම අය කියනවා වගේ. දැනකින් එතකොට ඒ වගේ රූප ආයතනේ සද්ද ආයතනේ ප්‍රകൃතියෙම සද්දය ඇහෙනකොට ප්‍රകൃතියෙම වර්තමානයේ ගන්ධය ඇහෙනකොට රසය දැනෙනකොට මෙන්න මේව ගත්තාම චිත්ත සමුත්ථාන නු රූප. එතකොට අදට ওই ටික කොහොම හෙට ඉතුරු ටික කතා කරමු.